අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.
අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න තුවා දරුවන් ඇතුළු සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙවීම යටතේ පවත්වනු ලබන රුහුණු ගුරුගෙදර වැඩසටහන යටතේ අද දවසට අපට නියමිත වෙලා තියෙන්නේ ඉතිහාසය විෂය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ අනුව අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න, හැමදාම වගේ අපි වහගෙන ඉන්න මගේ ආදරණීය දරුවෝ වෙනුවෙන් මං අද තෝරගෙන තියෙනවා 10 ශ්‍රේණියේ 8 පාඩම වන මහනුවර රාජධානිය යන පාඩමේ දිගුවක් විදියට අද දවසේ මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා. මහනුවර රාජධානියේ සිංහල රාජවංශයේ අවසානයේ සහ නායක්කාර රජ පෙළපත පිළිබඳව මම අද මගේ ආදරණීය දරුවොත් එක්ක සාකච්ඡා කරනවා. හැමදාම වගේ අපේ රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මගේ ආදරණීය දරුවොත් එක්ක මම මීට ඉහතදී සාකච්ඡා කළා. මේ පාඩමේ යටතේ මහනුවර රාජධානියේ ආරම්භය හා වර්ධනය, ඒ වගේම විමල ධර්මසූරිය රජතුමාගේ රාජ සමය, ඒ වගේම සෙනරත් රජතුමා සහ දෙවන රාජසිංහ රජතුමා පිළිබඳව අපි මීට ඉහත වැඩසටහන් තුනකදී සාකච්ඡා කරලා තියෙනවා. ඒ අනුව මහනුවර රාජධානියේ පාඩම් කොටසේ තවත් එක් පාඩම් මාලාවක් විදියට, එසේත් නැත්නම් මේ පාඩමේම දිගුවක් විදියට අද මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඒත් සඳහන් කර ආකාරයට මහනුවර රාජධානියේ සිංහල රාජවංශයේ අවසානය සහ නායක්කර් රාජවංශය පිළිබඳව. මගේ ආදරණීය දරුවෝ දන්නවා සේනා සම්මත වික්‍රමබාහු රජතුමාගෙන් ආරම්භ වෙනවා මහනුවර රාජධානිය. ඉන් පස්සේ ජයවීර බණ්ඩාර, ඉන් අනතුරුව කරල්ලියද්දි බණ්ඩාර, කරල්ලියද්දි බණ්ඩාරගෙන් පස්සේ යමසිංහ බණ්ඩාර, ඉන් අනතුරුව පළවන විමල ධර්මසූරිය රජතුමා, ඊට පස්සේ සෙනරත් රජතුමා, සෙනරත් රජතුමාගේ ඇවෑමෙන් එතුමාගේ පුත්‍රයා වෙච්ච දෙවන රාජසිංහ රජතුමා මහනුවර රාජධානී පාලකයන් බවට පත් වෙලා තියෙනවා. දෙවන රාජසිංහ රජතුමාගේ කාලේ අපිට ගොඩක් විශේෂයි. එතුමා විසින් ලංකාවට ඉමහත් තර්ජනයක් වෙලා තිබුණු, පෘතුගීසීන්ව ලංකාවෙන් නෙරපා දමන්නට එතුමා සමත් වෙනවා. එතුමායින් අනතුරුව ලන්දේසීන්වත් ලංකාවෙන් නෙරපා දමන්නට, ලන්දේසීන්ගේ බලය මට්ටු කරන්නට යම් උත්සාහයක් දරනවා. නමුත් පෘතුගීසීන් ලංකාවෙන් නෙරපා හැරියාස්සේ ලන්දේසීන්ව නම් දෙවන රාජසිංහ රජතුමාට ලංකාවෙන් නෙරපා දමන්නට හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි එතුමා ලන්දේසීන්ගේ බලය මට්ටු කරමින් ලන්දේසීන්ව තම පාලනය යටතේ යම් ආකාරයකට තියාගන්නට සමත් වෙච්ච පාලකයෙක් විදියට අපිට පෙන්වලා දෙන්නට පුළුවන්. මගේ ආදරණීය දරුවනේ, ක්‍රිස්තු වර්ෂ 1687 දී දෙවන රාජසිංහ රජතුමාගේ ඇවෑමින් එතුමාගේ පුත්‍රයා වෙච්ච දෙවන විමල ධර්මසූරිය රජතුමා මහනුවර රාජධානියේ පාලකයා බවට පත් වෙලා තියෙනවා. හැබැයි මගේ ආදරණීය දරුවනේ, දෙවන රාජසිංහ රජතුමා තරම් එතුමාගේ පුත්‍රය වෙච්ච දෙවන විමල ධර්මසූරිය රජතුමා නම් දක්ෂයෙක්ුණේ නැහැ. ඒ නිසාම දෙවන විමල ධර්මසූරිය රජතුමාගේ කාලෙදී මගේ ආදරණීය දරුවනේ උඩ රට රදල ප්‍රධානීන්ගේ බලය ප්‍රධාන වශයෙන්ම වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසාම උඩ රට රාජධානියේ රදල ප්‍රධානීන්ගේ බලයට යම් ආකාරයකට මුහුණ දෙන්නට දෙවන විමල ධර්මසූරිය රජතුමාට සිද්ධ වෙලා තියෙනවා. දෙවන විමල ධර්මසූරිය රජතුමාගේ රාජ්‍ය සමය පිළිබඳව කතා කරද්දී මගේ ආදරණීය දරුවනේ, මෙතුමාගේ රාජ්‍ය කාලය ඇතුළත ලන්දේසීන් සමග බොහොම සාමකාමී ප්‍රතිපත්තියක් ගෙන ගියපු බව මූලාශ්‍ර පරිශීලනය කරනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්. ඒ බව තහවුරු කරන නිදසුණක් විදියට ආදරණීය දරුවනේ, මහනුවර රාජධානියට එහෙම නැත්නම් සමස්ත ලංකාවටම උපසම්පදාවලත් භික්ෂූන් බුරුමදේශයෙන් ගෙන්වා ගැනීමට ඒ සඳහා අවශ්‍ය කරන නාවික ආධාර දෙවන විමල ධර්මසූරිය රජතුමාට ලන්දේසීන් විසින් ලබා දුන් බව මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මෙතුමා විසින් මහනුවර රාජධානියේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ විදියට හඳුන්වන දළදා මැදුර ප්‍රතිසංස්කරණය කිරීමට ලක් කරපු බව මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. දෙවන විමල ධර්මසූරිය රජතුමාට මගේ ආදරණීය දරුවනේ දීර්ඝ කාලයක් රජකම් කරන්න නම් ලැබෙන්නේ නැහැ තමන්ගේ පියා වගේ. එතුමා වසර 20කට වගේ ආසන්න කාලයක් තමයි මහනුවර රාජධානී පාලකය බවට පත් වෙලා හිටියේ. 1687 ඉඳන් 1707 වෙනකම්. 1707 දී දෙවන විමල ධර්ම සූර්ය රජතුමාගේ මරණින් පස්සේ එතුමාගේ පුත්‍රය වෙච්ච ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරෝ ලංකාවේ මහනුවර රාජධානි පාලකයා බවට පත් වෙලා තිනවා. ආදරණීය දරුවෝ, අපි වහගෙන ඉන්න හොඳින් මතක තියාගන්න ඕන දරුවනේ, ලංකාවේ සිංහල රාජවංශයේ අවසාන පාලකයා තමයි ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරෝ. එතුමාගේ පියා තමයි දෙවන විමල ධර්ම සූර්ය රජතුමා. දෙවන විමල ධර්ම සූර්ය රජතුමා වගේම තමයි මගේ ආදරණීය දරුවනේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමත් පාලන කටයුතු සම්බන්ධයෙන් ඒ තරම්ම දක්ෂතාවයක් නම් පෙන්නුම් කළේ නැහැ. ඒ නිසාම ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ රාජ්‍ය කාලෙදී උඩ රට රජල ප්‍රධානීන්ගේ බලය ඉස්මතු වෙලා යම් ආකාරයකට උඩ රට රාජධානියේ පරිපාලන කටයුතු අදාළ වීමක් සිද්ධ වෙලා තියෙනවා. රුහුණු ගුරුගෙදර අහගෙන ඉන්න මගේ ආදරණීය දරුවෝ, මතක තබා ගන්න ඕන මං ඒතින් සඳහන් කළා වගේ සිංහල රාජවංශයේ අවසාන පාලකයා තමයි ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරෝ. කුණ්ඩසාලේ නිරිඳු, සෙල්ලන් නිරිඳු කියන අන්වර්ථ නාමවලිනුත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරෝව හඳුන්වලා තියෙනවා. ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා ඉන්දියානු සම්භවයක් තියෙන කුමාරිකාවක් විවාහ කරගන්නවා. එතුමා ක්‍රිස්තු වර්ෂ 1739 දී මිය යනවා. මිය ගියාට පස්සේ මගේ ආදරණීය දරුවනේ, ඔන්න අලුතෙන්ම රාජවංශයක් මහනුවර රාජධානිය තුල රාජ්‍ය බලය ලබා ගන්නවා. ඒ තමයි මගේ ආදරණීය දරුවනේ නායකර් රාජවංශයේ තියෙන විශේෂතාවයක් තමයි මගේ ආදරණීය දරුවනේ, අපේ අනුරාධපුර රාජධානී මහනුවර රාජධානී මුල් කාලේ වෙනකම්ම තිබුණු රාජ්‍ය උරුම වීමේ සම්ප්‍රදාය යම් ආකාරයකට වෙනස් වීමක් සිද්ධ වෙනවා. නායක රාජවංශයේ රාජ්‍ය උරුම වීමේ සම්ප්‍රදාය තමයි බිසවගේ සහෝදරයාට රාජ්‍ය උරුම වීම. ඒ අනුව නායක රාජවංශය මහනුවර රාජධානියේ බලයට පත්වීමත් සමගම අලුත් රාජවංශයක් මහනුවර රාජධානිය තුල ස්ථාපිත වෙනවා. ඒ වගේම තමයි මගේ ආදරණීය දරුවනේ, මෙතෙක් කාලයක් රාජ්‍ය උරුම වීමේ සම්ප්‍රදායත් යම් ආකාරයකට වෙනසක් සිදු වෙලා තියෙනවා. ආදරණීය දරුවෝ මතක තබා ගන්න ඕන, අපිට මහනුවර රාජධානියේ නායකර් රාජවංශික පාලකයෝ 4 දෙනෙක් හමු වෙනවා. පළවෙනියා ශ්‍රී විජය රාජසිංහ රජතුමා, දෙවෙනියා කීර්තිසී රාජසිංහ රජතුමා, තෙවෙනියා රාජාදී රාජසිංහ රජතුමා, අවසානයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ශ්‍රී විජය රාජසිංහ, කීර්තිසී රාජසිංහ, රාජාදී රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ, රජවරු 4 දෙනෙක් ඉන්නවා මගේ ආදරණීය දරුවනේ නායකර් වංශික පාලකයෝ. මුලින්ම රජ වෙන්නේ ශ්‍රී විජය රාජසිංහ රජතුමා. ක්‍රිස්තු වර්ෂ 1739 ඉඳගෙන ක්‍රිස්තු වර්ෂ 1747 වෙනකන් එතුමා රජ කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙතුමාත් රාජ්‍යත්වයේ සම්බන්ධයෙන් හසල දක්ෂතාවයක් පෙන්눔 කරපු පාලකයෙක් නම් නෙමෙයි. මෙතුමාගේ රාජ්‍ය කාලය ඇතුළෙත් මගේ ආදරණීය දරුවනේ රාජ සභාව ඇතුළේ සිංහල රදළ ප්‍රධානීන් සහ නායක රදළ ප්‍රධානීන් අතර යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වන ආකාරය අපට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙතුමා විසින් උඩරට රාජධානිය තුළ මතුවලා තියෙන යම් ආකාරයක ප්‍රශ්න निराකරණය කරගන්න තමන්ගේ ඥාතීන්ට උඩරට රාජ සභාවේ විවිධ තනතුරු ප්‍රදානය කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම ජනතාවගෙන් එල්ලවන අභියෝගයට යම් ආකාරයකට මුහුණ දෙන්න මෙතුමා බුදුදහම වැළඳගෙන තියෙනවා. විශේෂයෙන්ම මගේ ආදරණීය දරුවනේ, මෙතුමා සිදු කරපු වැදගත් කාර්යභාරයක් තිබුණා. ඒ තමයි සංඝරාජ ධූරයට වැලිවිටියේ සරණංකර හිමියන්ව පත් කිරීම. එතුමා වැලිවිටියේ සරණංකර හිමියන්ගේ උපදෙස් මත බුරුම දේශයෙන් උපසම්පදාවලත් භික්ෂූන් මෙරටට ගෙන්වා ගැනීමට යම් ආකාරයකට උත්සාහයක් දරලා තියෙනවා. හැබැයි එය සාර්ථක වෙලා නැහැ මගේ ආදරණීය දරුවනි. ශ්‍රී විජය රාජසිංහ රජතුමාත් සුපුරුදු පරිදිම දකුණු ඉන්දියානු කුමාරිකාවක් ස්වර්ණ පාවගෙන තියෙනවා. නමුත් එතුමාට දරුවන් නම් ලැබෙන්නේ නැහැ මගේ ආදරණීය දරුවනි. එතුමා ක්‍රිස්තු වර්ෂ 1747 දී මිය යනවා. එතුමා මිය ගිය පසු එතුමාගේ බිසවගේ සහෝදරයෙකු වුණු කීර්තිසී රාජසිංහ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1747 දී මහනුවර රාජධානියේ පාලකයා බවට පත් වෙලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1747 දී ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ ඇවෑමෙන් කීර්තිසී රාජසිංහ රජතුමා මහනුවර රාජධානියේ පාලකයා බවට පත් වෙනකොට එතුමාගේ වයස අවුරුදු 16ක් තරම් වුණා. ඒ නිසාම එතුමාට අභියෝග ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම නායක රාජවංශිකයන්ගෙන්, ඒ වගේම සිංහල රදළ ප්‍රධානීන්ගෙන් අභියෝග ගණනාවකට මුහුණ දෙන්නට කීර්තිසී රාජසිංහ රජතුමාට සිද්ධ වෙලා තියෙනවා. එතුමාත් සුපුරුදු පරිදි බුදුදහම වැළඳගෙන වැලිවිටියේ ශ්‍රී සරණංකර හිමියන්ගේ අනුශාසනා අවවාද මත පාලන කටයුතු ගෙන යන්නට යම් ආකාරයක උත්සාහයක් දරපු බව මූලාශ්‍රගත තොරතුරු වල පුතේ අනාවරණය වෙලා තිනු. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1753 දී සියම් දේශයට දූත පිරිසක් යවලා උපාලි හිමියන් ප්‍රමුඛ උපසම්පදාවලත් භික්ෂූන් වහන්සේලා ලංකාවට ගෙන්වගෙන උපසම්පදා විනය කර්මය ලංකාව තුළ ස්ථාපිත කරන්නට යම් ආකාරයක උත්සාහයක් දරපු බව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම උඩරට පහතරට ප්‍රදේශවල පැවතුණු විහාරාරාම කීපයක් ප්‍රතිසංස්කරණය කරන්නත් ඒ වගේම සුපුරුදු පරිදි වැලිවිටියේ ශ්‍රී සරණංකර හිමියන්ව සංගරාජ ධූරයටපත් කරන්නත් මෙතුමා කටයුතු කළා තිනවා. මෙතුමාගේ දුර්වල පාලනය නිසා මගේ ආදරණීය දරුවනි ලන්දේසීන්ගේ බලය මහනුවර රාජධානිය ඇතුලේ ඉස්මතු වෙන්නට පටන් අරගෙන තිනවා. මෙතුමාට ඒ තරම්ම හමුදාමය බලයකුත් තිබුණේ නැති නිසා මෙතුමාට සිද්ධ වෙනවා මගේ ආදරණීය දරුවනි ලන්දේසීන්ගේ කියුම් බස් වලට සමන් දෙන්නට. ඒ අනුව ලන්දේසීන්ගේ බලපෑමට ලක් වෙන්නටත් කීතිසි රාජසිංහ රජතුමාට සිද්ධ වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදියට මගේ ආදරණීය දරුවනි ක්‍රිස්තු වර්ෂ 1766 දී ලන්දේසීන් සහ කීර්තිසි රාජසිංහ රජතුමා අතර සාමගි විසුමක් ඇති වෙනවා. මේ සාමගි විසුම හරහා මහනුවර රාජධානියට ඉමහත් පාඩු රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ සාමගි විසුමෙන් වාසි සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ මගේ ආදරණීය දරුවනි ලන්දේසීන්ට. මේ සාමගි විසුම මෙරට රජවරයෙක් ඇති කරගත්ත අපකීර්තිමත්ම සහ අවාසිදායකම සාමගි විසුමක් විදියට තමයි ඉතිහාසයේ මම ඇතුලේ හඳුන්වන්නේ මගේ ආදරණීය දරුවනි. කීර්තිසි රාජසිංහ රජතුමාත් ක්‍රිස්තු වර්ෂ 1781 දී උරුමකරුවෙක් නොතබාම මිය යනවා. ඉන් අනතුරුව කීර්තිසි රාජසිංහ රජතුමාගෙන් පස්සේ ඔහුගේ සහෝදරයා වෙච්ච රාජාදි රාජසිංහ රජතුමා උඩරට එහෙම නැත්නම් මහනුවර රාජධානියේ පාලකයා බවට පත් වෙලා තියෙනවා. මෙතුමාත් සුපුරුදු පරිදිම ශ්‍රී විජය රාජසිංහ කීර්තිසි රාජසිංහ වගේම ඉතාමත්ම දුර්වල පාලකයෙකු විදියට තමයි ලක් ඉතිහාසයේ සඳහන් වෙන්නේ මගේ ආදරණීය දරුවනි. මෙතුමාගේ කාලේ සිද්ධ වෙච්ච සුවිශේෂීම සිදුවීම තමයි 1781 වර්ෂයේදී තෙවන යුරෝපා ජාතිය වන ලන්දේසි ඉංග්‍රීසීන්ගේ ආගමනය සිදුවීම. විශේෂයෙන්ම ඉංග්‍රීසීන් ලංකාවට පැමිණිලා ලන්දේසීන්ට තිබුණු මුහුදුබඩ ප්‍රදේශවල ආධිපත්‍ය ක්‍රමයෙන් ඉංග්‍රීසීන් ලබා ගන්නට සමත් වෙලා තියෙනවා. සුපුරුදු පරිදිම ක්‍රිස්තු වර්ෂ 1798 දී අනුප්‍රාප්තිකයෙකු උරුමකරුවෙකු නොතියාම රාජාධිරාජසිංහ රජතුමා මිය යනවා. රාජාධිරාජසිංහ රජතුමාගේ ඇවෑමෙන් මගේ ආදරණීය දරුවනි මහනුවර රාජධානියේ අවසාන පාලකයා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාලකයා බවට පත් වෙලා තිනවා ක්‍රිස්තු වර්ෂ 1798 දී. මගේ ආදරණීය දරුවනි රාජාදි රාජසිංහ රජතුමාගෙන් පස්සේ රාජ්‍ය උරුමයේ තියෙන දෙදෙනෙකු හිටියා. ඒ දෙදෙනා තමයි කන්නසාමි සහ මුත්තුසාමි. කන්නසාමි සහ මුත්තුසාමි. මේ අවධිය වෙන විට උඩරට මහාධිකාරම් ධූරයේ දැරුවේ පිළිමතලාවේ කියන පුද්ගලයා. පිළිමතලාවේට ඕනු වුණා මගේ ආදරණීය දරුවනේ කන්නසාමිව රජකමට පත් කරන්න. කන්නසාමිව රජකමට පත් කරලා ඔහුව මෙහෙවන්නට පිළිමතලාවට ඕන වුණා. ඒ අනුව පිළිමතලාවේ කන්නසාමි කුමාරයාට උදව් කරනවා උඩරට රාජ්‍යත්වය ලබා ගන්න. ඒ අනුව පිළිමතලාවේගේ උපකාර ආධාර ඇතුව කන්නසාමි කුමාරයා 1798 ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් උඩරට රාජධානියේ පාලකයා බවට පත් වෙලා තියෙනවා. මුල් කාලීනව මගේ ආදරණීය දරුවනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දක්ෂ ලෙස පරිපාලන කටයුතු සිදු කළා තියෙනවා. 1803 දී ඉංග්‍රීසීන්ගෙන් එල්ල වෙච්ච ආක්‍රමණය සාර්ථකව මැඩලන්නටත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කටයුතු කළා තියෙනවා. නමුත් මගේ ආදරණීය දරුවනේ පසුකාලීනව ජෝන් ඩොයිලි වැනි ඉංග්‍රීසීන් ජාතිකයන්ගේ කූට උපක්‍රමවලට හසුවන දෙවන රාජසිංහ රජතුමා මත්පැන් පානයට ඇබ්බැහි වෙලා පරිපාලන කටයුතු කරගන්නටත් නොහැකි තරමේ දුර්වල පාලකයෙකු බවට පත්වෙනෝ. එතුමා විසින් ඇහැලේ පොළ පවුලේ උදවියට අධික දඬුවම් ප්‍රමාණයක් පමුණවලා ජනතාවගේ භික්ෂූන් වහන්සේලාගේ අපකීර්තියට පත්වෙනෝ. අවසාන වශයෙන් ක්‍රිස්තු වර්ෂ 1815 වර්ෂයේදී ඉංග්‍රීසීන් විසින් උඩරට රාජධානියට ආක්‍රමණයක් එල්ල කරලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව අත්අඩංගුවට අරගෙන 1815 දී එතුමා වෙල්ලෝරේට පිටුවහල් කළ බව ඉතිහාසයේ ඇතුලේ සඳහන් වෙලා තිනෝ. යනු මගේ ආදරණීය දරුවනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අවසානයත් සමගම මහනුවර රාජධානියේ පාලන කටයුතුත් මගේ ආදරණීය දරුවනේ අවසානයට පත් වෙනවා. ලක් ඉතිහාසයේ අවසාන පාලකයා විදියට අපිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පෙන්වලා දෙන්න පුළුවන්. මගේ ආදරණීය දරුවොත් එක්ක මම අද සිංහල රාජවංශයේ අවසාන භාගය සහ මහනුවර රාජධානියේ නායක්කර් රාජවංශය පිළිබඳව සාකච්ඡා කළා. රුහුණු ගුරුගෙදර වැඩසටහන යටතේ අද දවසට අපිට ලැබී තිබෙන කාලය මෙතකින් අවසන් වෙනවා. නුදුරු දිනකදී ඔබත් සමග සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් අද දවසට සමුගෙන යනවා. ඔබත් සමග මෙතෙක් වෙලා රැඳී සිටිමා අම්බලංගොඩ කලාපේ ගාපී දේස් කුලරත්න විද්‍යාලයේ ඉතිහාසයේ විෂය ඉගැන්වීම් භාරව කටයුතු කරන දිශාන් සුරංග. සියලු දෙනාටම සුබ දවසක් ආයිබුවන්.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. ඉතිහාස විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් තිබේ නම් HIS හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7481 0.7481 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.